ඌවේ ගුරු ගෙදර ගුවන් විදුලි අධ්‍යාපන වැඩසටහන් විකාශය.
සඳුදා සිට බ්‍රහස්පතින්දා තෙක් සතියේ දිනවල පසරු 3 සිට පසරු 5 දක්වා. ඉරිදට දහවල් 12 සිට පසරු 2 දක්වා.
FM 97.6 න් ඌව ගුවන් විදුලියෙන් දේතරුවන් වෙත.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශය හා ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ඒකාබද්ධව ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් මෙහෙයවන
ඌව ප්‍රජා ගුවන් විදුලිය මගින් 5 6 7 8 9 10 සහ 11 ශ්‍රේණි වල දුව දරුවන් සඳහා
COVID-19 වෛරස ව්‍යාප්තිය හමුවේ මගහැරුණු පාඩම් ආවරණය කෙරෙන විෂය ප්‍රතිපෝෂක වැඩසටහන් ලෙස
විකාශය කරන ගුවන් විදුලි ගුරු ගෙදර
ඌවේ ගුරු ගෙදර
රටට පිපෙන මල් අපි වෙමු පුංචි කැකුළු මල්
අයිබෝවන් ආදරණීය දුවේ පුතේ ඔන්න ඌවේ ගුරු ගෙදරින් මේ සූදානම සිංහල භාෂාව හා සාහිත්‍ය පාඩම 6-7 වසර සඳහා ඒ පාඩම කියලා දෙන්නද ඇවිත් ඉන්නේ බණ්ඩාරවිල මධ්‍ය මහා විද්‍යාලයේ අනුෂා විතානගේ ගුරු මහත්මිය.
ආදරණීය දරුවනි ඔබ සැමට සුබ දවසක්. ඔයාලා දැන් ලස්සන සින්දුවක රසවින්දා. ඒ අපේ ප්‍රධාන ගායන ශිල්පිනි නන්දා මාලිනී මහත්මියගේ ගීතයක්. ඒකේ රසවින්දීමත් එක්ක ඔගලන්ගේ ඔළුවට එන්නේ ඇති දරුවනි අයන්න කියන්න ලොවටම ඇහෙන්න එන්න මගේ මල්ලි දුවන්න පනින්න නටන්න ගයන්න එන්න මගේ නංගි ඔතනදි තියෙනවා කරන දේවල් ටිකක් මොනවද කියන්න ඇහෙන්න එන්න දුවන්න පනින්න නටන්න ගයන්න ඔන්න ඔය වගේ කරන දේවල් ටිකක් ඕගලන්ට ඇහෙන්න ඇති ඉතින් දරුවනේ මේවා මොනවද කියලා අපි බලමු. මේවා සාමාන්‍යයෙන් කරන දේවල්. ඉතින් අපේ මේ 6 ශ්‍රේණියේ දරුවෝ මේ වෙනකොටත් දන්නවා මේ ක්‍රියාපද කියලා කියන්නේ මොනවද කියලා. එතකොට මේ ක්‍රියාපද හා එහි ප්‍රවේද ඔගලන්ගේ 7-9 වෙනි පාඩමේ සඳහන් වෙනවා. ඉතින් මේ ක්‍රියාව කියලා කියන්නේ කිරීම කියන අදහස වගේම සිදුවීමක් යම්කිසි විඳීමක් හඟවන පද තමයි ක්‍රියාපද කියලා හඳුන්වන්නේ. අපි දැන් බලමු මොනවද මේ කිරීමක් කියලා. දැන් අර අපි කලින් කිව්වා නටන්න ගයන්න අන්න ඒව දරුවනේ කිරීමක්. එතකොට එතනදි ළමයි ගීයක් ගයති. උනේ ගීයක් ගයති කිරීමක් හැඟවීමක්. ඒව දැන් ඕගොල්ලෝ දන්නවා. නමුත් මට ඕනකම තිබුණේ ආපහු ඕගලන්ට පොඩ්ඩක් සිහිගෙන්වීමක් කරන්න. ඉතින් ඒ වගේම තමයි යම්කිසි සිදුවීමක්. බලන්න පොඩ්ඩක් ගසින් ගෙඩියක් වැටේ. ඉතින් වැටේ දරයි. මෙන්න මේවා යම්කිසි වීමක් සිදුවීමක්. හඳුන්වනවා. දැන් හිරු නැගි කිව්වොත් නේද? හා ඒ වගේම තමයි දරුවනේ විඳීමක්. දැනෙයි, රිදෙයි නේද? මෙන්න මෙම ක්‍රියාපද යම්කිසි විඳීමක් හඟවනවා. ඉතින් අපි දැන් දන්නවා මේ ක්‍රියාපද කියලා කියන්නේ යම්කිසි කිරීමක්, යම්කිසි සිදුවීමක්, විඳීමක් හඟවන පද තමයි ක්‍රියාපද කියලා කියන්නේ. ඉතින් මේවා ඔගොල්ලෝ 3, 4, 5 පන්තිවලදී ඉගෙනගෙන තියෙනවා. මම දැන් ඔයගලන්ට කිව්වේ යම්කිසි මේ මතක් කිරීමක් විදිහට. ඉතින් ඔය අතරින් ගන්නකොට මේ ක්‍රියා වර්ග අතර තියෙනවා කතෘ අවසානයට කරන ක්‍රියාව, ඒ කියන්නේ අවසාන ක්‍රියාව තමයි ප්‍රධාන තැනක් ගන්නෙ. ඉතින් ඒ වගේම තමයි මෙම ක්‍රියාව ආඛ්‍යාතය කියලත් හඳුන්වනවා. ඉතින් මේ ලේඛන විවහාරයේදී උක්තයට ගැළපෙන පරිදි අවසාන ක්‍රියාව එහෙමත් නැත්නම් ආඛ්‍යාතය තිබීම නිවැරදි වාක්‍යයක ලක්ෂණ. ඒ හින්දා අපි මේ නිවැරදි වාක්‍යයක් ලියන්න පහත සඳහන් මෙන්න මේ කරුණු ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. මම කියන්නම්කෝ ඒ පහත සඳහන් සැලකිලිමත් විය යුතු කරුණු මොනවද කියලා. එතකොට අපි නිකම්ම මේ ක්‍රියාපදයක් ඉගෙන ගන්නවා කියන්නේ කියනවා නෙවෙයි. මොකද අපිට විභාග ලියන්න, අපි සාමාන්‍යයෙන් රාජ්‍ය විභාග වලට ඉදිරිපත් වෙන්නේ, වාර විභාග වලට ඉදිරිපත් වෙනකොට, ඒ වගේම අපේ දැනුවත් වීම සඳහා මේ ක්‍රියාපද, ඒ වගේම එයට අදාළ ප්‍රභේද ගැන අපි විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ. ඉතින් මෙන්න මේවා අතරේ දරුවෝ විශේෂයෙන් අපි දැනගන්න ඕනේ මේ සංඛ්‍යා ප්‍රභේදය, කියන්නේ වචන ප්‍රභේදය. ඉතින් අපේ මේ චූටි දුවල පුතාලා මේවා දන්නවා. නමුත් අපි තව චුට්ටක් මතක් කරගමු. සංඛ්‍යා ප්‍රභේදය, වචන ප්‍රභේදය කියලා හඳුන්වන්නේ එකක් කියලා කියන්නේ ඒක වචනයක්. එකකට වැඩි නම් අපි එක හඳුන්වනවා බහුවචනයක් කියලා. ඉතින් වාක්‍යයක් ලිවීමේදී මේ උක්තියට අනුව ආඛ්‍යාතය යෙදන්න ඕනේ. එහෙම නැත්නම් ඒක නිවැරදි වාක්‍යයක් වෙන්නේ නැහැ. ඉතින් අපි එක උදාහරණයක් විදිහට ගමු. ළමයා ගී ගයයි. එතකොට ගී ගයයි, ගයයි කවුද ගී ගයන්නේ? ළමයා. එතන මේ ළමයා තමයි උක්ත පදය. එතකොට උක්ත පදයට අනුව තමයි දරුවනේ ආඛ්‍යාතය තියන්න ඕනේ. එතකොට ළමයා ඒක වචන උක්ත පදය. ඒ අනුව ආඛ්‍යාතය, එහෙමත් නැත්නම් අවසාන ක්‍රියාපදයන් ඒක වචනයෙන්ම තිබිය යුතුයි. ඉතින් නිවැරදි වෙන්නේ එහෙනම් ඒක වචන වාක්‍යයක ආඛ්‍යාතයත් ඒක වචනයෙන්ම තිබිය යුතුයි කියන එක. එහෙනම් ඒ උදාහරණය ළමයා ගී ගයයි කියන එක නිවැරදි වෙන්න ඕනි, නිවැරදිව යෙදෙන්න ඕනි. ඒක අපි බලමුකෝ එහෙනම් බහුවචනයෙන් කොහොමද කරන්න කියලා. ළමයි ගී ගයති. බලන්න ඒකේ ගයති කවුද ගයන්නේ? ළමයි. එහෙනම් ළමයි කියන බහුවචන උක්ත පදයට අනුව තමයි දරුවනේ ආඛ්‍යාතය යෙදිලා තියෙන්නේ. ඒ වගේම අපි බලමුකෝ තවත් වාක්‍යයක්. මම පොතක් කියවමි. මන්නේද? මම කියන්නේ ඒක වචන උක්ත පදයක්. ඒ අනුව ආඛ්‍යාතය කියවමි කියලා යෙදිලා තියෙනවා. ඒකෙම බහුවචන පදයක් අපි ගත්තොත් අපි පොත් කියවමු. එහෙමනම් අපි කියන බහුවචන උක්ත පදයට අනුව ආඛ්‍යාතය කියවමු ලෙසින් යෙදිලා තියෙනවා. එහෙමනම් ඕගොල්ලෝ දැන් ඒ අනුව අපිට ඒක වචන බහුවචන උක්තයකට අනුව ආඛ්‍යාතය යොදන්න පුළුවන්. තව අපි උදාහරණයක් ගත්තොත් නුඹ ගීයක් ගයහි. ඒකේ බහුවචන අර්ථය આવොත් නුඹලා ගීයක් ගයහු කියලා යෙදෙන්න පුළුවන්. ඉතින් ඔය විදිහට අපි අභ්‍යාස වල යෙදෙනවා නම් දරුවනේ මම ඔයගලන්ට පුංචි අභ්‍යාසයක් දෙන්නම්. මෙන්න මේ අභ්‍යාසය ලියාගෙන නිවැරදි කරගන්න. පළවෙනි අභ්‍යාසය. පළවෙනි වාක්‍ය පහත සඳහන් ඒක වචන වාක්‍ය බහුවචනයෙන් ලියන්න. එතකොට මෙතනදී සියලුම පද බහුවචන වෙන්න ඕනි. පළවෙනි වාක්‍ය. වෛද්‍යවරයා රෝගියා සුව කරයි. දෙවනි වාක්‍ය. මම ගුරුවරයා බැලීමට ගියමි. තුන්වෙනි වාක්‍ය. නුඹ ඔහු දුටුවෙහි. හතරවෙනි වාක්‍ය. මිනිසා ගවයා සොයයි. පස්වෙනි වාක්‍ය. යුෂ්මතා මිතුරා දුටුවෙහි. හොඳයි හොඳයි දරුවනේ, එහෙනම් ඕගොල්ලෝ ඒ පාඩමත් එක්ක ඔය අභ්‍යාසය කරන්න. ඒ වගේම තවත් අභ්‍යාස ඔගොල්ලන්ගේ පෙළ පොතේ තියෙනවා, ඒවත් කරලා ඒ අභ්‍යාස කරලා මේක දැනුම තහවුරු කරගන්න. ඔය මන් දැන් කියලා දුන්නේ එක ප්‍රභේදයක්. අපි ඊළඟට බලමු තව ප්‍රභේදයක් විදිහට මේ පුරුෂ ભેදය. පුරුෂ ભેදය තුලින් අපිට ගොඩාක් දේවල් ඉගෙන ගන්න තියෙනවා. නමුත් අද අපි ඉගෙන ගන්නේ මේ පුරුෂ ભેදයට අදාළ ක්‍රියාපද යොදන්නේ කොහොමද කියන එක. ඉතින් ඔයගොල්ලෝ ඉගෙනගෙන තියෙනවා මේ පුරුෂ ભેදයේ කොටස් තුනකට අපි බෙදනවා. උත්තම පුරුෂ, මධ්‍යම පුරුෂ, ප්‍රථම පුරුෂ කියලා. ඉතින් උත්තම පුරුෂ වලට අදාළ වෙන්නේ මම, අපි කියන වචන දෙක. එතකොට මම කියලා උක්තයට යෙදුනොත් ක්‍රියාව අවසානයේ, එහෙම නැත්නම් අවසාන ක්‍රියාව යෙදෙන්නේ මී කියන පදේ. නැත්නම් අපි මෙහෙම කරමුකෝ, මම පොත කියවමි. ඒකේ බහුවචන, මම කියන පදේ බහුවචන විදිහට අපි පොත් කියවමු. ඒ වගේම අපි මධ්‍යම පුරුෂ, මධ්‍යම පුරුෂවලදී මධ්‍යම පුරුෂ උක්තය විදිහට නුඹ, තෝ, යුෂ්මතා එහෙම යෙදුනොත් අවසාන ක්‍රියාව යොදන්නේ හි කියන පදයක් එක්ක, බලහි, ගියෙහි ඔය වගේ වචන ආඛ්‍යාත පදවල. ඒ වගේම අපි බලමු මේකේ බහුවචන. මධ්‍යම පුරුෂ පදවල බහුවචන යෙදුනොත් නුඹලා, තොපි, යුෂ්මත් හු කිව්වත් අපි එතනදි වාක්‍යයේ නුඹලා පොත් බලහු කියලා යෙදෙන්න ඕනි. ඒ මධ්‍යම පුරුෂ. දැන් අපි ඉගෙන ගත්තා උත්තම පුරුෂ ඉගෙන ගත්තා, මධ්‍යම පුරුෂ ඉගෙන ගත්තා. ඊළඟට එහෙනම් අපිට පුළුවන් ප්‍රථම පුරුෂ කොහොමද යෙදෙන්නේ කියන එක. ප්‍රථම පුරුෂවලදී අපි දන්නවා ඔහු, ඇය, ළමයා මෙන්න මේ වගේ උක්තයක් යෙදුනොත් ආඛ්‍යාතය යෙදෙන්නෙත් ඒක වචනෙන්මයි. ඔහු පොත් බලයි, ළමයා පොත් බලයි. ඉතින් ඔන්න ඔය විදිහට ප්‍රථම පුරුෂ බහුවචන උක්තියක් යෙදුනොත් කොහොමද යෙදෙන්නේ කියලා බලමු අපි ඊළඟට. ඔහු, ඔහු පොත් බලති. ළමයි පොත් බලති. දැන් බලන්න එතනදී. එහෙමනම් ඒක වචන ભેදයක්, බහුවචන ભેදය, පුරුෂ ભેදය නේද? මෙන්න මේ ඔක්කොගෙම ආවොත් උක්තියට අනුව ආඛ්‍යාතය යොදන්න ඕනි කියන එක ඕගලන්ට දැන් අවබෝධ වෙනවා ඇති. අපි දැන් ආපහු පොඩ්ඩක් ඒ උදාහරණ ටිකක් බලමු. වන්න ප්‍රථම පුරුෂ උදාහරණයක් විදිහට අපි ගමු. ළමයා ගී ගයයි. ඔන්න ඒක ඒක වචනේ. ප්‍රථම පුරුෂ ඒක වචන උක්තියට අනුව තමයි දරුවනේ ආඛ්‍යාතය යෙදිලා තියෙන්නේ. ඊළඟට බහුවචන. ප්‍රථම පුරුෂ බහුවචන යෙදුනොත් ළමයි ගී ගයති. ළමයි ගී ගයති. ඔන්න එහෙනම් එතන බහුවචන උක්තයකට අනුව බහුවචන ආඛ්‍යාතයක් යෙදිලා තියෙනවා. තව විදිහට අපි මධ්‍යම පුරුෂ ගත්තොත්, මධ්‍යම පුරුෂ ඒක වචන නම් මං අර කලින් කිව්ව වගේම නුඹ ගී ගයහි. මධ්‍යම පුරුෂ බහුවචන නුඹලා ගී ගයහු. එතනත් එහෙනම් ඔන්න බලන්න ඒක වචන ભેදය පුරුෂ ભેදය දෙකෙන්ම යොදලා තමයි නිවැරදි වාක්‍යයක් අපිට ගොඩනගා ගන්න පුළුවන් වෙන්නේ. ඊළඟට උත්තම පුරුෂ. උත්තම පුරුෂ ඒක වචන මම ගී ගයමි. නම් මම කියලා කියන්නේ උත්තම පුරුෂ ඒක වචන. ආඛ්‍යාතය ගයමි. එහෙනම් ඒක වචනයට අදාළව ආඛ්‍යාතය ඒක වචන උක්තයට අදාළව ආඛ්‍යාතය යෙදිලා තියෙනවා. ඊළඟ උත්තම පුරුෂ බහුවචන අපි ගී ගයමු. අපි ගී ගයමු. එහෙනම් එතන උත්තම පුරුෂ බහුවචන උක්තයට අනුව ආඛ්‍යාතය යෙදිලා තියෙන ආකාරයක් ඔගලන්ට දැනගන්න පුළුවන්. ඊළඟට මේ වාක්‍යයේ නිවැරදි වාක්‍යයක් වන්නේ මේ උක්ත පදයට ගැලපෙන ආකාරයට වචන හා පුරුෂ ભેදය. පුරුෂ ભેදය කිව්වේ මම මධ්‍යම පුරුෂ, ප්‍රථම පුරුෂ, උත්තම පුරුෂ අනුව ආඛ්‍යාතය යොදලා තියෙන ආකාරය අනුව. එහෙමනම් ඔගලන්ට දැන් මං කතා කරපු මේ ක්‍රියාපද ප්‍රභේද අතරේ ඒක වචන බහුවචන ભેදය, ඒ වගේම පුරුෂ ભેදය අනුව මධ්‍යම පුරුෂ, ප්‍රථම පුරුෂ, උත්තම පුරුෂ ට අනුව උක්තයට අනුව ආඛ්‍යාතය යොදන්න හැකියාවක් ඇති. දැන් ඒක ඔයගලන්ට අවබෝධ වෙන්නත් ඇති කියලා මම හිතනවා. ඒකට මං අභ්‍යාසයක් දෙන්නේ ඔයගලන්ට මේ කාල ભેදය පිළිබඳවත් ඉවර වෙලා ඒ දෙකම එකට අභ්‍යාසයක් දෙන්න. ඊළඟ අපි බලමු ඊළඟට මේ කාල ભેදය. මෙන්න මේක තමයි දරුවනේ ඔයගලන්ට ගොඩක්ම වරදින්නේ, අවබෝධය පොඩ්ඩක් හිට මෙහෙට වෙන්නේ මෙන්න මේ කාල ભેදය අනුව. ඒකට මම දන්නවා මගේ දුවල පුතාලා දන්නවා කාල ભેදය කියන්නේ මොකද්ද කියලා. ආඛ්‍යාතය ප්‍රධාන වශයෙන් අතීත හා අනාගත යනුවෙන් බෙදුණත් නැවතත් අනාගත කාලය වර්තමාන හා අනාගත කියලා කොටස් දෙකකට භාවිතා වෙනවා. එතනදී මේ අනාගත අර්ථය ඇඟවීමට අපි දන්නවා හෙට, අනිද්දා මෙන්න මේ වගේ උපකාරක පද යොදා ගන්නවා කියලා. අපි දැන් ඉස්සෙල්ලාම බලමු දරුවනේ මේ අතීත කාලය. අතීත කාලය කියලා හඳුන්වන්නේ සිදුවී හෝ සිදු කොට ඇති අවසාන ක්‍රියාව තමයි අතීත කාලයට අයත් වෙන්නේ. දැන් අපි උදාහරණයක් බලමු මෙන්න මේ විදිහට. පාරිභෝගිකයෝ වෙළඳ පළට ගියෝය. අපි මේ කාල ભેදයත් එක්කම අපි බලමු මෙතන ඒක වචන බහුවචන ભેදයකුත් තියෙනවනේ නේද? බලන්න පාරිභෝගිකයෝ. එහෙනම් බහුවචන උක්තයකට අනුව තමයි මෙතනත් ආඛ්‍යාතය යොදලා තියෙන්නේ. පාරිභෝගිකයෝ වෙළඳ පොළට ගියෝය. නං ගියෝය. මේ වාක්‍යයේ තියෙන මේ ගියෝය කියන පදය අතීත කාල පදයක් ලෙස හඳුන්වනවා. මොකද මේ ක්‍රියාපදවලේ ක්‍රියාපදෙන් කියවෙන්නේ ක්‍රියාව සිදු කරලා අවසන් බවක්. අපි තව වාක්‍යයක් බලමු. මේ මැස්සෝ මල් රොන් උරා බීවෝය. තව වාක්‍යයක් බලමු. ඔහු සිය නිර්මාණය නිමා කළේය. මම විදෙස් ගත ඌයෙමි. අපි විදෙස් ගත ඌවෙමු. ඔව්, මෙන්න මේ වාක්‍යවල තියෙනවා ගියෝය, ඊළඟ බීවෝය, කළේය, ඌයෙමි, ඌයෙමු. මෙන්න මේ ක්‍රියාපද වලින් කියවෙන ක්‍රියාව සිදු කර අවසන් බවක් හැඟ වෙනවා. ඒ නිසා ඒවා අතීත කාල ක්‍රියාපද කියලා හඳුන්වනවා. අපි තව ওই විදිහට අතීත කාලය හඟවන ක්‍රියාපද වගේම අපි ඊළඟට බලමු දරුවනේ මේ වර්තමාන කාලය. වර්තමාන කාලය කියලා කියන්නේ සිදු වෙමින් පවතින හා සිදු කරමින් පවතින ක්‍රියා තමයි වර්තමාන කාලයට අයත් වෙන්නේ. බලමු මෙන්න මේ උදාහරණ. මම ගීතයක් රස විඳිමි කියන්නත් පුළුවන්. විඳින්නෙමි කියන්නත් පුළුවන්. ඊළඟට අපි ක්‍රීඩා තරඟයට සහභාගී වෙමු කියන්න පුළුවන්. වන්නෙමු කියලා කියන්නත් පුළුවන්. නිවේදකයා මව්බස හදාරයි, එම නැත්තං හදාරන්නේය කියලා හඳුන්වන්නත් පුළුවන්. ඔන්න ඔය විදිහට මෙන්න මේ වගේ නැමේ විඳිමි, විඳින්නෙමි, වෙමු, වන්නෙමු, හදාරයි, හදාරන්නේය. මෙන්න මේ පද වලින් වර්තමාන කාල අර්ථයක් ප්‍රකාශ කරනවා. ඒ වගේම අනාගත කාලයක් ප්‍රකාශ කරනවා මෙන්න මේ විදිහට. මම හෙට ගීතයක් රස විඳිමි. එහෙම නැත්නම් මම හෙට ගීතයක් රස විඳින්නෙමි. ඊළඟට අපි හෙට ක්‍රීඩා තරඟයට සහභාගී වෙමු. එහෙම නැත්නම් අපි හෙට ක්‍රීඩා තරඟයට සහභාගී වන්නෙමු. නිවේදකයා අනිද්දා මව්බිම මව්බස හදාරයි. නිවේදකයා අනිද්දා මව්බස හදාරයි. එහෙම නැත්නම් නිවේදකයා අනිද්දා මව්බස හදාරන්නේය. ඔය විදිහට අපිට අනාගත කාලය හඟවන වාක්‍ය යොදා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වාක්‍යවල තියෙන වර්තමාන ක්‍රියාපද වලින් අනාගත අර්ථයක් ප්‍රකාශ කිරීම සඳහා හෙට, අනිද්දා යන අනාගත අර්ථ ගෙන දෙන පද යොදාගෙන තියෙන බවක් ඕගලන්ට අවබෝධ වෙන්න ඇති. ඉතින් ඒ වගේම තමයි අර මං කලින් කියලා දුන්න විදිහට ඒ ක්‍රියාපදවල අතීත, වර්තමාන යන කාල දෙක පැහැදිලිව දකින්නට තිබුණත් ඊළඟට අර හෙට, අනිද්දා කියන මෙන්න මේ වර්තමාන කාල ක්‍රියාවලින් අනාගත කාලයේ ක්‍රියාපදයක් දක්නට ලැබෙන බවකුත් ඔගලන්ට අවබෝධ වෙනවා. ඒ වගේම තමයි දරුවනේ මේ අනාගත වර්තමාන කාල ක්‍රියාපදයක් සමග අනාගත කාල අර්ථයක් ප්‍රකාශ කරන පදයක් යොදා ගන්නා බවකුත් පැහැදිලි වෙනවා. ඉතින් දැන් ඕගොල්ලෝ දන්නවා අතීත කාලයේ කොහොමද ආඛ්‍යාතයක් තියන්න ඕනේ, වර්තමාන කාලයේ කොහොමද ආඛ්‍යාතයක් තියෙන්නේ, ඒ වගේම අනාගත කාලයේදී කොහොමද ඒ වාක්‍ය නිසියාකාරයෙන් අනාගත කාලයක් බව හඟවන්නේ කියන එක ඕගොල්ලෝ දැන් දැනුවත් වෙලා ඇති. ඒ වගේම තමයි දරුවනේ අපිට ඊළඟ ප්‍රභේදය දැන් අපි ඉගෙන ගත්තා. කාල ભેදී ඉගෙන ගත්තා, පුරුෂ ભેදී ඉගෙන ගත්තා, ඊළඟට සංඛ්‍යා ભેදී ඉගෙන ගත්තා. දැන් ඔන්න තවත් ભેදයක් තියෙනවා, ලිංග ભેදය. ඒ තුනිනුත් අපිට උක්තයට අනුව ආඛ්‍යාතය යොදන්න දැනුවත් වෙන්න ඕනි. මොකද එහෙම නැත්තම් ඒ තුලින් ඒක වරද්ද ගත්තොත්, ලිංග ભેදය තුලින් ඒ වරද්ද ගත්තොත් අපිට ඒ නියම ආඛ්‍යාත පද අනුව නිවැරදි වාක්‍යයක් ගොනු කරගන්න අපහසුතාවයක් ඇති වෙනවා. එතකොට මෙතනදී ප්‍රථම පුරුෂ ප්‍රාණවාචී නාම පද, ඒ වගේම ස්ත්‍රීලිංග හා පුරුෂලිංග වශයෙන් බෙදෙන අතර වගේම ප්‍රාණවාචී නාම පද නපුංසක ලිංගයට අයත් වෙන බවකුත් පත පොතේ සඳහන් වෙනවා. ඉතින් අපි දැන් ඉස්සෙල්ලම උදාහරණයක් අරගෙන බලමු. මිතුරා පොතක් තෑගි කළේය. බලන්න මේ මිතුරා යන උක්තයට අනුව කළේය කියන ආඛ්‍යාතය යොදලා තියෙනවා. නම් මිතුරා කියලා අපි එතනදී හඳුන්වන්නේ පුරුෂ ලිංග ඒක වචන නාම පදයක්. ඒ අනුව තමයි දරුවනේ කළේය කියලා පුරුෂ ලිංග ඒක වචන ආඛ්‍යාත පදයක් එතනදී යොදලා තියෙන්නේ. ඊළඟ වාක්‍ය බලමු අපි. මිතුරිය පොතක් තෑගි කළාය. එතනදී මේ මිතුරිය යන උක්තියට අනුව කළාය කියන ආඛ්‍යාත පදය යොදලා තියෙනවා. එතකොට මේ විදිහට ඒක යොදලා තියෙන්නේ කළේය කියලා කියන්නේ පුරුෂ ලිංග අර්ථය ප්‍රකාශ කරන ආඛ්‍යාත පදය. කළාය කියලා කියන්නේ ස්ත්‍රී ලිංග අර්ථය ප්‍රකාශ කරන ආඛ්‍යාත පදයක්. ඉතින් මේ විදිහට ලිංග භේදය යටතේ වර්ග කළ හැකි වන්නේ ප්‍රථම පුරුෂයට අයත් ක්‍රියාපද පමණයි. ඒක හොඳට මතක තියාගන්න මගේ දුවල පුතාලා. මොකද මේ විදිහට ලිංග භේදය යටතේ වර්ග කරන්න පුළුවන් වෙන්නේ දරුවනේ ප්‍රථම පුරුෂයට අයත් ක්‍රියාපද විතරක් බව. ඉතින් ඒ වගේම මෙම වාක්‍යවල දැන් මම ඉහත සඳහන් කරපු මේ වාක්‍යවල ක්‍රියාපදයන් වල ස්ත්‍රීලිංග පුරුෂලිංග ભેදයක් නැතුව තමයි ආඛ්‍යාතය යෙදිලා තියෙන්නේ. ඔයගලන්ට ඒක තේරෙන්නේ නැති. බලන්න පොඩ්ඩක්. මිතුරා පොතක් තෑගි කරයි. එහෙනම් එතන මිතුරා කියලා කියන්නේ පුරුෂලිංග ඒකවචන පදයක්. තොර ආඛ්‍යාතයේ දිලා තියෙන්නේ තෑගි කරයි. නේ? ඊළඟ බණ්ඩ මිතුරිය පොතක් තෑගි කරයි. නේ? මිතුරිය පොතක් තෑගි කරයි. තවත් එකක් බලමු අපි. මිතුරෝ පොත් තෑගි කරති. මිතුරියෝ පොත් තෑගි කරති. එතකොට මෙන්න මේ වාක්‍යවල ක්‍රියාපද ස්ත්‍රීලිංග පුරුෂලිංග ભેදයකින් තොරව යෙදිලා තියෙන බවක් ඔයගලන්ට අවබෝධ වෙනවා. ඒ වගේම මේ වාක්‍ය ටිකත් බලන්න පොඩ්ඩක්. දරුවා බිමට වැටේ. දැරිය බිමට වැටේ. පොත බිමට වැටේ. ඉතින් මෙන්න මේ වාක්‍ය වලින් පැහැදිලි වෙන්නේ සිංහල භාෂාවේ එන සමහර ක්‍රියාපදවල ලිංග ભેදයක් දක්නට ලැබුණත් බොහෝ ක්‍රියාපදවල ලිංග ભેදයක් දක්නට නැති බවක් නේද? ඒක ඔයගලන්ට දැන් අවබෝධ වෙන්න ඇති කියලා මම හිතනවා. ඉතින් ඒ අනුව මම ඔයගලන්ට පුංචි අභ්‍යාසයක් දෙන්නම්. දැන් එහෙනම් පොත් අරගෙන මෙන්න මේ අභ්‍යාසය දරුවෝ ලියා ගන්නකෝ. මෙන්න මේ වගේ ඕගොල්ලෝ පහත සඳහන් වර්තමාන කාල වාක්‍ය අතීත කාලයට හරවා ලියන්න. 1. කුරුල්ලා පණුවන් කයි. 2. අපි පන්සල් යමු. 3. ගුරුවරු ළමයින් විමසති. 4. භික්ෂූහු දහම් දෙසති. මම මල් පුදමි. ඊළඟ තවත් පුංචි අභ්‍යාසයක්. පහත සඳහන් අතීත කාල වාක්‍ය වර්තමාන කාලයට හරවා ලියන්න. බල්ලෝ මස් කෑහ. 2. වෙලෙන්දා බඩු කිරුවේය. 3. ගායිකාව ගීයක් ගැයුවාය. හතර අපි වන්දනා ගමනක් ගියෙමු. පහ තෝ ගීයක් ගැයුවේහි.
හොඳයි, ඊළඟට එහෙනම් තව පුංචි දෙයක් මම ඔයගලන්ට කියන්න. මේ මුළු පාඩමින්ම පොඩි අභ්‍යාසයක්.
පහත සඳහන් නාමපද ඉදිරියෙන් කුමන පුරුෂයද? එතකොට අපි ගෙන ගත්තා මධ්‍යම පුරුෂ, උත්තම පුරුෂ, ඊළඟට ප්‍රථම පුරුෂ. එහෙමනම් මොන පුරුෂයද යන්නත්, ඒක වචන බහුවචන යන්නත්, කුමන ලිංගයද, ඒ කියන්නේ ස්ත්‍රී ලිංග පුරුෂ ලිංග යන්නත් සඳහන් කරන්න. එහෙනම් අපහොම ප්‍රශ්න කියන්නම්කො. පහත සඳහන් නාම පද ඉදිරියෙන් කුමන පුරුෂයද යන්නත්, ඒක වචන බහුවචන යන්නත්, කුමන ලිංගද යන්නත් සඳහන් කරන්න. මම ඔයගලන්ට වචන කීපයක් දෙන්න. පළවෙනි වචනේ ඈ. දෙක ඔව්හු. තුන මම. හතර නුඹලා. පහ කාන්තාවෝ. හොඳයි දරුවනේ, එහෙමනම් ඕගලන්ට ඒ අභ්‍යාස ටික කරන්න පුළුවන්. හොඳයි, ඊළඟට අපි බලමු හත ශ්‍රේණියේ දුවල පුතාලට. ඒගොල්ලන්ටත් තියෙනවා දරුවනේ හත්වෙනි පාඩම. හත්වෙනි පාඩමේ තියෙනවා ක්‍රියාපද. ඔගොල්ලෝ දැන් හයෙන් ඉගෙනගෙනනේ හතට ආවේ. එහෙමනම් ඔගොල්ලෝ දන්නවා කිරීමක් හෝ වීමක්, එහෙම නැත්නම් විඳීමක් හෝ ගැන කියවෙන පද තමයි ක්‍රියාපද කියලා අපි දැනුත් ඉගෙන ගත්තා. ඉතින් එහිදී මේ ක්‍රියාපදවල කාල ભેදය, පුරුෂ ભેදය, වචන ભેදය ගැනත් දැනගත්තා. ඔන්න එහෙනම් අපිට දැන් ඊට වැඩිය පොඩ්ඩක් ඉස්සරහට යන්න වෙලා තියෙනවා. දැන් අපට හතේ පන්තියේදී ඉගෙන ගන්න තියෙන්නේ මේ ක්‍රියාපදවල මූලික බෙදීම් වෙන. එහෙමනම් මේ මූලික බෙදීම් පිළිබඳව දැනගන්න නම් කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි දරුවනේ අවසාන ක්‍රියා. අනිත් එක අනවසාන ක්‍රියා කියලා අපි හඳුන්වනවා. ඉතින් දැන් ඕගොල්ලෝ දන්නවා මේ ක්‍රියාපදවල අවසාන ක්‍රියාව නම් දැන් ඕගොල්ලෝ දන්නවා. මොකද අවසාන ක්‍රියාව කියලා කියන්නේ වාක්‍යයක ආඛ්‍යාතය ලෙස යෙදෙන්නේ අවසාන ක්‍රියාව. ඉතින් උදාහරණයක් විදිහට අක්කා මල් නෙලයි. එහෙනම් නෙලයි කවුද? අක්කා. එහෙනම් අක්කා තමයි මෙතන උක්තය. එහෙනම් උක්තයට අනුව ආඛ්‍යාතය යෙදිලා තියෙනවා නෙලයි කියලා. එහෙමනම් වාක්‍යයක ආඛ්‍යාතය ලෙස යෙදෙන්නේ මේ අවසාන ක්‍රියාව. ඉතින් මෙන්න මේ වාක්‍යයේ තවත් අපි වාක්‍ය කීපයක් බලමු. ළමයි වතුරට පනිති. මල්ලි සඳ දෙස බලයි. ඉතින් මෙන්න මේ අවසාන ක්‍රියා ලෙස දැක්වෙන පද වාක්‍යයේ අවසාන ක්‍රියාපද ලෙස යෙදිලා තියෙනවා. එතකොට දැන් එහෙනම් අපි බලමු මේ අනවසාන ක්‍රියා කියලා කියන්නේ මොනවද කියලා. එතකොට අනවසාන ක්‍රියා කියනවා මිශ්‍ර ක්‍රියා, පූර්ව ක්‍රියා. ඕගලන්ට නම් තියෙන්නේ ওই දෙක විතරයි. නමුත් අපි 8ට 9ට ගියාම තවත් ওই අනවසාන ක්‍රියා මොනවද කියලා ඉගෙන ගනිමු. ඉතින් මෙතනදී මේ මිශ්‍ර ක්‍රියා කියලා කියන්නේ අවසාන ක්‍රියාව සමග සිදුවන තවත් ක්‍රියාවක්. අන්න ඒක මිශ්‍ර ක්‍රියාව කියලා හඳුන්වනවා. අක්කා මල් නෙලමින් වට්ටියට එකතු කළාය. එහෙනම් එකතු කළාය කවුද? අක්කා. මොනවද කරන්නේ? මල් නෙලමින්. මල් නෙලමින් වට්ටියට එකතු කළාය. එහෙමනම් මල්ලි වතුරට පනිමින් සෙල්ලම් කළහ. මල්ලි වතුරට පනිමින් සෙල්ලම් කරයි. ඊළඟ ගොවියෝ ගොයම් කපමින් කවි කියති. බලන්න එතනදී මේ වාක්‍යවල තියෙනවා නෙලමින්, පනිමින්, කපමින්. එහෙමනම් මෙතනදී අවසාන ක්‍රියාවත් සමග කරන වෙනත් ක්‍රියාවක්.
අවසාන ක්‍රියාවත් සමග කරන තවත් ක්‍රියාවක් හඳුන්වනවා. ඒ වගේම මින් කියන ප්‍රත්‍යය යෙදිලා තමයි මේ මිශ්‍ර ක්‍රියාව හැදිලා තියෙන්නේ. ඒ වගේම මිශ්‍ර ක්‍රියාවක් තව විදිහකට අපිට හඳුන්වන්න පුළුවන් දරුවෝ. දැන් නෙල මින් කියන මිශ්‍ර ක්‍රියා පදය අපි මෙන්න මෙහෙම කරනවා. අපි ඉගෙන ගන්නවා ඊළඟට අපි මේ පූර්ව ක්‍රියා. එතකොට මේ පූර්ව ක්‍රියා දිත්ත කරපුවම නෙල මින් කියන පදය නෙල නෙල, බලමින් කියන පදය බල බල, ඊළඟට පනිමින් කිව්වොත් පැන පැන, කපමින් කිව්වොත් කප කප. ඔන්න ඔය විදිහට පූර්ව ක්‍රියාවක් දිත්ව කරලත් මිශ්‍ර ක්‍රියාවක් සකස් කරගන්න පුළුවන්. ඉතින් දරුවනේ අපි ඔන්න මිශ්‍ර ක්‍රියා ඉගෙන ගත්තනේ. ඊළඟට අපිට තව මෙතනදී තියෙන්නේ පූර්ව ක්‍රියා. පූර්ව ක්‍රියාවක් කියලා කියනවා දරුවෝ අවසාන ක්‍රියාවට පෙර සිදු වූ හෝ සිදු කරන ලද හෝ ක්‍රියා තමයි පූර්ව ක්‍රියා කියලා හඳුන්වන්නේ. බලමු මෙන්න මෙහෙම උදාහරණයක් අපි අරගෙන. අක්කා මල් නෙලා වට්ටියට එකතු කළාය. ඉන්න බලන්න. එකතු කළාය. කවුද අක්කා? මොනවද කරේ? මල් නෙලා. එහෙනම් එකතු කරන්න කලින් එයා මොනවද කරලා තියෙන්නේ? මල් නෙලලා තියෙනවා. නේද? එහෙනම් පුතේ අක්කා මල් නෙලලා තමයි වට්ටියට එකතු කරලා තියෙන්නේ. බලන්න ඊළඟට. ළමයි වතුරට පැන සෙල්ලම් කළහ. වතුරට පැන. ඒතර පැන කියන්නේ අවසාන ක්‍රියාවට කලින් සිදු කරපු ක්‍රියාව. මල්ලි සඳ දෙස බලා සිනාසුනි. ගොවියෝ ගොයම් කපා කමතට අදිති. බලන්න එතන මල් නෙලා, වතුරට පැන, සඳ දෙස බලා, ගොයම් කපා. නේද? මෙන්න මේ ක්‍රියාපද වලින් වාක්‍යයේ අවසානයක් ගැන කියවෙන්නේ නැහැ. නමුත් අවසාන ක්‍රියාවට පෙර කර්තෘ විසින් කරන ලද ක්‍රියා තමයි මේ පූර්ව ක්‍රියා කියලා එතනදී හඳුන්වන්නේ. ඒකයි අපි මං කලින් කිව්වේ මිශ්‍ර ක්‍රියා අපිට පූර්ව ක්‍රියා දිත්ත කරලත් සකස් කරගන්න පුළුවන් බවක්. ඉතින් අපි ඔන්න ඔය විදිහට ක්‍රියාපද අවසාන ක්‍රියා අනවසාන ක්‍රියා විදිහට වෙන් කරලා ඉගෙන ගන්න පුළුවන්. ඉතින් ඔය අතරෙදි මම ඕගලන්ට දැන් ඔගොල්ලෝ හයේදිත් ඉගෙන ගත්තනේ මේවා. ඒ නිසා ලොකු දැනුමක් ඕගලන්ට තියෙනවා. එහෙනම් මම චූටි මේ අභ්‍යාස ටිකක් දෙන්නයි දැන් සූදානම් වෙන්නේ. එහෙමනම් ලියා ගන්නකො දරුවෝ. පහත වාක්‍ය වලට ගැළපෙන පූර්ව ක්‍රියාපද ලියන්න. 1. මකුලුවා දැල හිස්තැනක් කෘමි සතුන් අල්ලා ගනි. 2. දීවරයා මුහුදු හිස්තැනක් මාළුන් අල්ලයි. 3. රියදුරා වාහනයට හිස්තැනක් පදවාගෙන යයි. 4. සේවකයා උදෙන්ම හිස්තැනක් කුඹුරු. සේවකයා උදෙන්ම හිස්තැනක් වැඩ කටයුතු කරයි. 5. ගෙවිලිය අලු මුසාව හිස්තැනක් කුඹුරට ගෙන යයි. 6. අම්මා බත් හිස්තැනක් දරුවන්ට බෙදා දෙයි. 7. නැන්දා ලිඳට හිස්තැනක් වතුර ගෙනාවාය. 8. විදුහල්පතිතුමා වේදිකාවට හිස්තැනක් ළමුන්ට අවවාද දුන්නේය. 9. අලි හේන් හිස්තැනක් කැලයට ගියෝය. 10. තාරාවෝ වැවට හිස්තැනක් මාළුන් අල්ලති. ඔන්න ඔය විදිහට ඔය එහෙමන් කියපු ඔය වාක්‍ය වලට ගැළපෙන පූර්ව ක්‍රියාපද ඕගොල්ලෝ ලියන්න ඕනි. ඊළඟ මිශ්‍ර ක්‍රියාවලට එකපාරක් මම පුංචි උදාහරණයක් දෙන්නම්. පහත වාක්‍ය වලට ගැළපෙන
මිශ්‍ර ක්‍රියාපද යොදන්න. එක, මල්ලි වට පිට හිස්තැනක් පොත කියවයි. දෙක, මුදලාලි බඩු හිස්තැනක් විකුණයි. තුන, මිනිස්සු බඩු හිස්තැනක් මිල ගණන් විමසති. හතර, අම්මාගේ හිස්තැනක් සින්දුවක් කියන්නේය. පහ, යකදුරා මන්ත්‍ර හිස්තැනක් නටයි. හය, බෙරකරුවෝ බෙර හිස්තැනක් පෙරහැරේ යති. හත, අලියා හොඬවැල හිස්තැනක් තාලයට ගමන් කරයි. අට, ගුරුතුමා පරිගණකය හිස්තැනක් පාඩම කියාදෙයි. නවය, තාත්තා වාහනය හිස්තැනක් ගීතයක් ගයයි. දහය, කුඩා දරුවා හිස්තැනක් කිරි බොයි. හොඳයි දරුවනේ, එහෙමනම් ඕගොල්ලෝ අද ඉගෙන ගත්තා ක්‍රියාපද කියන්නේ මොනවද, ඒ වගේම ක්‍රියාපද ප්‍රභේද මොනවද කියලා. ඉතින් ඔය විදිහට අද ඕගොල්ලෝ ඉගෙන ගත්ත දේවලින් ඔය අභ්‍යාස ටික ඔයගලන්ට කරන්න හැකියාවක් ලැබෙයි කියලා මම හිතනවා. ඉතින් අපි අද ඉගෙන ගත්තේ වගේ සාරාංශය බැලුවොත් ක්‍රියාපදයක් කියන්නේ මොකක්ද, ඊළඟ ක්‍රියාපද ප්‍රභේද මොනවද, ඒ තුලින් සංඛ්‍යා ભેදය, පුරුෂ ભેදය, කාල ભેදය, ඒ වගේම ලිංග ભેදය අපි ඉගෙන ගත්තා. තවදුරටත් බැලුවොත් වාක්‍ය අවසාන ක්‍රියා, අනවසාන ක්‍රියා, අනවසාන ක්‍රියා තුලින් පූර්ව ක්‍රියා, මිශ්‍ර ක්‍රියා, ඔය ටික ඉගෙන ගත්තා. ඉතින් ඔයගලන්ට පුළුවන් වෙනවා තව 8ට 9 පන්තිවලට ආවම ඔය වගේ ක්‍රියාපද තව ගොඩාක් ඒවා ඉගෙන ගන්න ඔයගලන්ට හැකියාවක් ලැබෙනවා. ඉතින් දරුවනේ, මේ ක්‍රියාපද අපට අවශ්‍ය වෙන්නේ අපේ භාෂාව දියුණු කරගන්න. ඒ වගේම වාක්‍යයක් නිවැරදිව උක්තියට අනුව ආඛ්‍යාතය ගලපන්නේ කොහොමද කියන එක අපිට මේ ක්‍රියාපද තුලින් දැනගන්න පුළුවන් වෙනවා. එහෙනම් ක්‍රියාපද හොඳින් ඉගෙන ගත්තොත් ඔගලන්ගේ නිවැරදි උක්ත ආඛ්‍යාත පද සම්බන්ධය පිළිබඳව බයක් වෙන්න හේතුවක් නැහැ. එහෙමනම් අද දවසේ ඔයාලට මම දැනුවත් කරේ මේ 6-7 ශ්‍රේණිවලදී ඔගලන්ට අදාළ මේ විෂය නිර්දේශයට අදාළව තිබෙන මේ ක්‍රියාපද හා එහි ප්‍රභේද කීපයක් පිළිබඳව. ඉතින් ඉදිරි පාඩම්වලදී තවත් මේ ක්‍රියාපද ප්‍රභේද පිළිබඳව ඔගලන්ට මම කියා දෙන්න සූදානමින් ඉන්නවා. එනින්දා මේ පිළිබඳව ඔගොල්ලෝ දැනුවත් වෙන්න ඇති කියලත් මම හිතනවා. ඉතින් ඔයාලාගේ අනාගතය සාර්ථක වෙන්නත් ප්‍රාර්ථනා කරමින් මම නවතිනවා. ඔබ සැමට ස්තුතියි.
ඉතින් ආදරණීය දුවේ පුතේ, අද දවසේ 6-7 වසර සිංහල භාෂාව හා සාහිත්‍ය පාඩම ඔබට කියලා දුන්නේ බණ්ඩාරවිල මධ්‍ය මහා විද්‍යාලයේ අනුෂා විතානගේ ගුරු මෑණියන්.
ඌවේ ගුරු කෙතර ගුවන් විදුලි අධ්‍යාපන වැඩසටහන් විකාශය.
සඳුදා සිට බ්‍රහස්පතින්දා තෙක් සතියේ දිනවල පස්වරු 3 සිට පස්වරු 5 දක්වා. ඉරිදට දහවල් 12 සිට පස්වරු 2 දක්වා.
FM 97.6 න් ඌව ගුවන් විදුලියෙන් දේතරුවන් වෙත.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය හා ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය ඒකාබද්ධව ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් මෙහෙයවන
ඌව ප්‍රජා ගුවන්විදුලිය මගින් 5, 6, 7, 8, 9, 10 සහ 11 ශ්‍රේණිවල දුවා දරුවන් සඳහා
COVID-19 වෛරස ව්‍යාප්තිය හමුවේ මගහැරුණු පාඩම් ආවරණය කෙරෙන විෂය ප්‍රතිපෝෂක වැඩසටහන් ලෙස
විකාශය කරන ගුවන් විදුලි ගුරු ගෙදර
ඌවේ ගුරු ගෙදර
රටට පිපෙන මල් අපි වෙමු පුංචි කැකුළු මල්.